අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා අනුරාධපුර කලාපයේ පාණියන් කඩවල මහා විද්‍යාලයේ KM අමිතා කුමාරි ගුරු මහත්මියට.
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. දවසින් දවස ගෙවිලා යනවා. ඒ කියන්නේ ඔයා ගෙවන හැම දවසකින්ම ලං වෙනවා ඔයාගේ ඉලක්කය වෙත. මේ වෙද්දි පහේ ඉන්න පුංචි ඔයාගේ ඉලක්කය තමයි ශිෂ්‍යත්ව විභාගයේ සමත් වීම. ඉතින් මේ ශිෂ්‍යත්ව විභාගයේ ඉලක්ක කරගත් පාඩම් මාලාව 107.3 රජරට සේවයෙන් මම අදත් ආවේ බොහොම සෙනෙහසින් ඔබව මුණ ගැහෙන්න. මම අද කතා කරන්න යන පාඩමට පුංචි ඔයාලා බොහොම කැමති. පන්ති කාමරය තුල මේ පාඩම කරද්දී අපි ඒක අත්දකිනවා. ඒ තමයි වැඩ පහසු කරන මා කියන අපේ පරිසරයේ තේමාව. මේ පාඩමට ඔයාලා කැමති මොකද දන්නවද? මේක වැඩිපුරම තියෙන්නේ ක්‍රියාකාරකම් කොටසක්. පන්ති කාමරේ සිටියනම් ගුරුතුමිය හරි ගුරුතුමා හෝ අනිවාර්යෙන්ම මේ ක්‍රියාකාරකම් කොටස් කරනවා. ඉතින් අපි දැ කියලා නිකන් ඉඳලා හරියන්නේ නැහනේ. මම බොහොම පැහැදිලිව ක්‍රියාකාරකම් පැහැදිලි කරලා දෙනවා. ඒවට අවශ්‍ය දේවල් සහ ක්‍රියාකාරකම කරන්නේ කොහොමද කියලත් කියනවා. ඔයාලා ක්‍රියාකාරකම ලියා ගන්න ඕන. පෑනක් පොතක් හිටුවට ගන්නකෝ. අද ලියාගෙන හෙට හෝ පුළුවන් වෙලාවක මම කියන ක්‍රියාකාරකම කරන්න. හැබැයි කරන්න ඕන දරුවනේ. නොකරුවොත් තමන්ට සිදුවෙන්නේ ලොකු පාඩුවක්. මොකද මේ පාඩමේ ක්‍රියාකාරකම් විතර විභාග ප්‍රශ්නවල අපි දකිනවා. මම අද ඒ වගේ ප්‍රශ්න කීපයකුත් වෙලාව තියෙන හැටියට සාකච්ඡා කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් දරුවනේ, අපි ජීවත් වෙන්නේ තාක්ෂණික වශයෙන් ඉතා දියුණු ලෝකෙක. අපේ ජීවිතයේ වැඩ පහසු කර ගැනීම සඳහා නිර්මාණය කළ නොයෙකුත් යන්ත්‍ර සූත්‍ර හා උපකරණ රාශිය අපාවට පවතිනවා. මේ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය වෙලා තියෙන්නේ බොහොම සරල මූල ධර්මයකින් ආරම්භ වෙලා. මේ පාඩමේ අරමුණ තමයි ඔයාලට මේ බොහොම සරල මූල ධර්ම හඳුන්වලා දෙන එක. ඉතින් ඒ පිළිබඳව අවබෝධ කරලා දෙන ගමන්ම ප්‍රායෝගික අත්හදා බැලීම් ඔයාලට ලබලා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. වැඩ පහසු කර ගැනීමට අතීතයේ සිට අද දක්වා භාවිතා කරපු ක්‍රම ශිල්ප මොනවද කියලා අපි 4 ශ්‍රේණියේදීත් ඉගෙන ගත්තා. ඒවත් ඔයාලට මතක ඇති. මං ආයෙත් ටිකක් මතක් කරන්නම්කෝ. මුලින්ම යම් බරක් ඔසවගෙන ගියා. එකෝළුවේ තියාගෙන, එහෙම නැත්තම් පිටේ තියාගෙන බර උස්සගෙන තමයි ගියේ. ඊට පස්සේ මේක අමාරුයි. කාලයක් යද්දී ඉතින් මිනිස්සු පුරුදු වුණා මේ බර බිමින් තියලා ලණුවකින් ගැට ගහලා ඇදගෙන යනවා. ඇදගෙන ඔහොම යද්දී ඔන්න ඒ කාලයක් ආයෙත් ගෙවිගෙන ගියා. ඊට පස්සේ මේ බර ලෑල්ලක් උඩ තියලා ලෑල්ල ඇදගෙන ගියා නම් හොඳයි කියලා හිතුණා. ඔහොමත් ලෑල්ල තියාගෙන ඇදගෙන යද්දී කාලයක් ගියාට පස්සේ මේ ලෑල්ල යටට සිලින්ඩරාකාර කොට කෑලි කීපයක් දාලා ඇදගෙන යන්න මිනිස්සු පුරුදු වුණා. ඔහොමත් සිලින්ඩරාකාර කොට දාලා බර ඇදගෙන යද්දී එහෙමත් කාලයක් ගෙවුනට පස්සේ යාලා ලැබපු අත්දැකීම් වලින් පස්සේ රෝද බිහි වුණා. රෝද සවි කරගෙන ඇදගෙන යාමට මිනිසා පුරුදු වුණේ ඔන්න ඔහොම. ඊටත් පස්සේ කප්පි හොයාගත්තා. ඒකම දැති රෝද, දම්වැල් කට්ටල, ආනත තල, විද්‍යුත් චුම්බක දක්වා මිනිස්සු හිතපු ආකාරය අපි ඉගෙනගෙන තියෙනවා. කප්පිය කියන්නේ මොකද්ද? ඔයාලට සිහි කරන්නම් මං කප්පිය කියන්නේ මොකද්ද කියලා උණු මතක් කරන්න. ලිඳෙන් වතුර අදින බොලොක්ක දන්නව නේද? අන්න ඕක තමයි කප්පියට හොඳ උදාහරණය. ඊළඟට දැතිරෝද. දැතිරෝද කියන එකත් මම ඔයාලට මතක් කරන්නම්. පාපැද්දියක පසුපස රෝදයට සම්බන්ධ කරලා තියෙන රෝද යුගලය. ඒ හරහා දම්වැලක් ගමන් කරන ආකාරය මතක ඇතිනේ. මේව හතරදී අපි ඉගෙන ගත්තානේ. අන්න දැතිරෝද. දැතිරෝද මතක් වෙන්න අර පාපැද්දිය අර උල්ලුල් රෝද දෙකක් තියෙන්නේ. ඕක සිහියට ගන්න. ආනත තලයක් තමයි ලොරියකට බැරලයක් පටවනවා කියලා හිතන්නකො. ඔන්න ඒක හිතෙන් මවා ගන්නකො. ලොරියකට බැරලයක් පටවද්දී ලොරිය පිටිපස්සේ දොර ඇරලා ඒකට ලෑල්ලක් හේතු කරලා බැරල් එක රෝල් කරලා පටවන අවස්ථාව ඔන්න දැන් හිතනවනේ ඔයාලා. අන්න එතන තමයි ආනත තලයක් ඔස්සේ බැරලයක් පැටවීම තියෙන්නේ. ආනත තලය තමයි අර හේතු කරලා තියෙන ලෑල්ල. විද්‍යුත් චුම්බකයක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. වියලි කෝෂයකට, ඒ කියන්නේ බැටරියකට යකඩ ඇණයක් වටා එතු කොයිල් කම්බියක දෙකලවර සම්බන්ධ කරනවා. ඒ දෙකලවර සම්බන්ධ කරලා අපිට විද්‍යුත් චුම්බකය සාදා ගන්න පුළුවන්. අපි හතරෙදිම විද්‍යුත් චුම්බකයකුත් හදනවා. ඉතින් විද්‍යුත් චුම්බකයට ඇල්පෙනితి ඇලෙන ආකාරය ඔයාලා නිරීක්ෂණය කරලත් ඇති. මේ විදිහ ඔයාලා තුල තියෙන දැනුම සිහි කිරීමකුයි මම ඔය සිදු කළේ. ඉතින් පහේ ශ්‍රේණියේදී අපට අලුතින් ඉගෙන ගන්න වැඩ පහසු කිරීමේ ක්‍රමය තමයි දණ්ඩ සහ රෝදය. මොකද්ද මේ දණ්ඩ සහ රෝදය කියන්නේ? ඔයාලා හිතෙන් මවා ගන්නකෝ. දණ්ඩ සහ රෝදය ගැන ඔන්න මං කියන්න ලෑස්ති. දණ්ඩකට රෝදයක් සවි කරලා තියෙන විදියක් ඔයාලා හිතන්නකෝ. දණ්ඩ කියනක ඔයාලා දන්නවනේ. රෝදය කියන එකත් ඔයාලා දන්නවා. මම උදාහරණ කියන්නම්කෝ. ඉස්කුරුප්පි නියනකින් ඇණයක් තද කරනවා. දණ්ඩ තමයි ඉස්කුරුප්පු නියනේ වානේ තලය. දණ්ඩක් වගේ තියෙන කොටස අන්න ඒක ඇල. රෝදය තමයි ඉස්කුරුප්පු නියන අල්ලලා රවුමට කරකවන කොටස, මිට ප්‍රදේශය. මං ආයෙත් ඒ උදාහරණ කියන්නම්. ඉස්කුරුප්පු නියනකින් ඇණයක් තද කරනවා. දණ්ඩ තමයි ඉස්කුරුප්පු නියනේ වානේ තලය. එතකොට ඒ කොටස දණ්ඩ වගේනේ. ඒ නිසා රෝදය තමයි ස්ක්‍රූපු නියන අල්ලලා රවුමට කරකවන කොටස, මිට ප්‍රදේශය. ඒ වගේ මොන මේ උදාහරණෙත් අහන්නකෝ. වාහනයක රෝද සවි කරන ඔයාලා දැකලා තියෙනවනේ. ඉතින් වාහනයක රෝදයක් සවි කිරීමේදී ඒ ඇන තද කරන ආකාරය ඔයාලා හොඳටම දැකලා තියෙනවා. ඒ භාවිතා කරන උපකරණයත් දණ්ඩකට සවි කරලා තියෙන රෝදයක් තියෙන්නේ. ඉතින් මේකෙන් අර වාහනේ රෝද ඇණය තද කරගද්දී දණ්ඩට සම්බන්ධ රෝදය අඩු වෙහෙසකින් දණ්ඩ කරකවල අනෙක් කෙලවර මගින් වැඩි කාර්යයක් කරගන්නවා. මේක තමයි මේ සිද්ධාන්ත මූලධර්මය වෙන්නේ. ඒ වගේම දරුවනේ, සුමට ලෙස ද්‍රව්‍ය ස්පර්ශ වීමට සැලැස්වීමෙන්ද වැඩ පහසු කරගත හැකි බව කියන්න ඕන. මොකද්ද මං ආයෙත් කියනවා, සුමට ලෙස ද්‍රව්‍ය ස්පර්ශ වීමට සැලැස්වීමෙන්ද වැඩ පහසු කරගත හැකි බව. සුමට ලෙස ද්‍රව්‍ය ස්පර්ශ වෙනවා කියන්නේ මොකද්ද? ඔන්න මම උදාහරණ කියනවා. මැෂින් එකක මහද්දී අමාරුවෙන් පාගන්න වෙනවා. හරි අමාරුවෙන් පාගනවා මැෂින් එකෙන් සද්දෙකුත් එනවා. ඒ වෙලාවට මොකද අපි කරන්නේ? මැෂින් එකේ අර තෙල් දාන්න තියෙනවනේ සීතුරු, ඒවට තෙල් බින්දු කීපයක් දානවා. එතකොට කිසිම ගැටලුවක් නැතුව පහසුවෙන් මහනවා කියන අත්දැකීම අපට තියෙනවා. ඒත් එක්කම කප්පියක් භාවිතා කරද්දී, ඒත් නැත්තම් බයිසිකල් රෝදෙ බොහොම අපහසුවෙන් පාගනවා නම් අපි මොකද කරන්නේ? ඒකට ග්‍රීස් දානවා. එතකොට පහසුවෙන් බයිසිකල් රෝදෙ පාග ගන්න පුළුවන්. ඉතින් දරුවනේ, ඕකට තමයි මම කිව්වේ සුමට ලෙස ද්‍රව්‍ය ස්පර්ශ කිරීමට සැලැස්වීමෙන් වැඩ පහසු කරනවා කියලා. සුමට ලෙස ද්‍රව්‍ය ස්පර්ශ වීමට අපි ලිහිසි ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ලිහිසි ද්‍රව්‍ය කියන්නේ මොනවද? තෙල්, ග්‍රීස් වගේ ඉක්මනින් වැඩ පහසු කරලා දෙන්න පෘෂ්ඨ දෙකක් ස්පර්ශ වෙන තැනට දාන ද්‍රව්‍ය වලට අපි ලිහිසි ද්‍රව්‍ය කියලා කියනවා. ඔන්න දැන් අපි ක්‍රියාකාරකමක් කරන්න යන්නේ. මේකේ ක්‍රියාකාරකම් කීපයක්, එක වගේ ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා. මං අනිත් ඒවටත් එක්කම උවමනා බඩු ඔයාලට කියන්නම්, ඔයාලා ලියාගන්න. ලොකු දේවල් නෑ, ඔයාලා ළඟ තියෙන දේවල් තමයි මේකේ අවශ්‍ය ද්‍රව්‍ය විදිහට තියෙන්නේ. ඔයාලා පොඩ්ඩක් ලියා ගන්නකෝ. අවශ්‍ය දේවල්: මකන කැබැල්ලක්, කඩදාසි කැබැල්ලක්, ඇමුණුම් කටු ගති, ලෝහමය පරිවරණය නොකළ ඇමුණුම් කටු, ලෝහමය පරිවරණය කළ ඇමුණුම් කටු දෙකෙන්ම ගන්න. ලෝහමය පරිවරණය කියන්නේ දරුවනේ අර ඇමුණුම් කටුවේ තියෙන්නේ මේ ප්ලාස්ටික් ආවරණයක්. අන්න ඔය ප්ලාස්ටික් ආවරණේ නැති ඇමුණුම් කටුවයි ප්ලාස්ටික් ආවරණේ තියෙන ඇමුණුම් කටුවයි දෙකම ගන්න කියලා මං කිව්වේ. කාසියක්, යකඩ ඇණයක්, යතුරක්, විදුලි පන්දම් බල්බ දෙකක්, වියලි කෝෂ තුනක්, වයර් කැබලි හතරක්. ආයෙත් කියන්නම්, මකන කැබැල්ලක්, කඩදාසි කැබැල්ලක්, ඇමුණුම් කටු පරිවර්ණය කරපු කටුයි නොකරපු කටුයි, කාසියක්, යකඩ ඇණයක්, යතුරක්, විදුලි පන්දම් බල්බ දෙකක්, වියලි කෝෂ තුනක්, වයර් කැබලි දෙකක්. ඔන්න ඔය බල ටික සපය ගත්තනම් අපිට මේ ක්‍රියාකාරකම් මාලාව කරන්න පුළුවන්. ඊළඟට ඔන්න මං කියනවා ක්‍රියාකාරකම් කරන්නේ කොහොමද කියලා පැහැදිලිව අහගන්න ඕන. පළමු අවස්ථාවේදී වියලි කෝෂය, ඒ කියන්නේ බැටරියට ධනාග්‍රය, වල ධනාග්‍රය දන්නවනේ බැටරිය අර එකතු කිරීමේ ලකුණ තියෙන. ඒ පැත්ත ධනාග්‍රය, අඩු කිරීමේ ලකුණ ගහලා තියෙන. ඒ පැත්ත ඍණාග්‍රය. ඉතින් ඔය ධනාග්‍රයට නිවැරදි බල්බේ ඊයම් අග්‍රයේ සිටිනසේ බල්බේ තබන්න ඕන. බල්බේ ඊයම් අග්‍රය ඔයාලා දන්නවනේ බල්බේක යටම කොටස. අන්න ඒක. ඊට පස්සේ බල්බේ පිත්තල කොපුවේ වයරේ තඹ කම්බිය ඔතන. වයරේක පොඩ්ඩක් වයරේක ප්ලාස්ටික් ආවරණය එහාට කරාම තඹ කම්බිය තියෙනවා. ඒක බල්බේක පිත්තල කොපුවේ ඔතන්න කියලා ඔය කියන්නේ. අනෙක් වයර් කෑල්ල වියලි කෝෂයේ ඍණාග්‍රයේ, ඒ කියන්නේ බැටරියේ යට පැත්තට නිවැරදිව තඹ කම්බිය වදින විදිහට තියන්න. අතින් අල්ල ගන්න ඕන, තව කාගේ හරි උදව් ගන්න. ඊට පස්සේ වයර් කෑලි දෙක අග්‍ර දෙකක් නිදහස් වෙනවා, පැති දෙකක් නිදහස් වෙනවා. ඒ කියන්නේ නිදහස් කොන් දෙකට මකන කෑල සම්බන්ධ කරලා පරිපථය සම්පූර්ණ කරන්න. බල්බය පත් වෙනවද කියලා බලන්න. ඔන්න මං ආයෙත් මේ ක්‍රියාකාරකම කියනවා. වියලි කෝෂයකට ධනාග්‍රයට නිවැරදිව බල්බේ ඊයම් අග්‍රයේ සිටිනසේ බල්බෙක තබන්න. බල්බයේ පිත්තල කොපුවේ වයරයේ තඹ කම්බිය ඔතන්න. අනෙක් වයර් කෑල්ල වියලි කෝෂයේ ඍණාග්‍රයේ, ඒ කියන්නේ බැටරියේ යට පැත්තට නිවැරදිව තඹ කම්බිය වදිනසේ තබන්න. අතින් අල්ල ගන්න ඕන, එහෙම නැත්නම් කාගේ හරි උදව්ත් ගන්න. ඊට පස්සේ වයර් කෑලි දෙකේ නිදහස් අග්‍ර දෙක, ඒ කියන්නේ නිදහස් කොන් දෙකට මකන කෑල්ල සම්බන්ධ කරලා පරිපථය සම්පූර්ණ කරන්න. බල්බය පත් උනාද කියලා බලන්න. මම දන්නවා ඔයාලගේ පිළිතුර නම් මොකද්ද කියලා. බල්බය පත්තු වෙන්නේ නැහැ. ඒ උනාට ඔයාලා කරලාම බලන්නකෝ ඈ. ඒ කියන්නේ මකනේ තුලින් විදුලිය ගමන් කරන්නේ නැහනේ. ඒක තමයි ඒකට හේතුව. මේ විදිහටම පරිපථය සකසාගෙන මකනේ වෙනුවට කඩදාසි කෑල්ල තියලා බලන්න. පිළිතුර මොකද්ද කියලා බලන්න. ප්ලාස්ටික් ආවරණය සහිත ඇමිනුම් කටුව තියලා බලන්න. ප්ලාස්ටික් ආවරණේ නැති ඇමිනුම් කටුව තියලා බලන්න. යතුරු තියලා බලන්න. කම්බි ඇනේ තියලා බලන්න. කාසිය යොදාගෙන මේක වැඩේ කරලා බලන්න. මේ ආකාරයෙන් පරිපථය සම්පූර්ණ කරමින් බල්බය දැල්වන්න උත්සාහ කරන්න ඕන. විවිධ දේවල් තබමින් බල්බය දැල්වෙන්නේ මොන දේවල් තැබුවහමද කියලා ඔයාලා නිරීක්ෂණය කරන්න ඕන. ඔබ නිවැරදිව උත්සාහ කරොත් රබර් ආවරණය නැති ඇමිනුම් කටුව යොදා ගන්න අවස්ථාවේදීත්, කාසිය භාවිතා කරන අවස්ථාවේදී ඔබේ උත්සාහය සාර්ථක වී බල්බය දැල්වේවි. ඉතින් ඔය ක්‍රියාකාරකම කීප සැරයක් කරමින් අත්හදා බලන්න අමතක කරන්න එපා. ඔන්න ඉතින් ඊළඟ ක්‍රියාකාරකමත් මං කියන්න ලෑස්ති වෙන්නේ. ඊළඟ ක්‍රියාකාරකම තමයි අපිට අවශ්‍ය වෙලාවට විතරක් දල්ව ගන්න පුළුවන් ස්විචයක් හදාගන්නේ කොහොමද කියලා බලන එක. අපිට ඕන වෙලාවට විතරක් දල්ව ගන්න පුළුවන් ස්විචයක් අපි නිර්මාණය කරගන්නේ කොහොමද. ඉතින් ඔන්න මේකත් ලියා ගන්නකෝ. ඔයාලට අවශ්‍ය දේවල්: කඩදාසි ඇමිනුම් කටු, ආවරණය කරපු නැති කටු, ලොකු කටු නම් වැඩිපුර හොඳයි, ලොකු ආවරණය නොකළ විශාල මේ ඇමිනුම් කටු නම්. ඉතින් රෝවින් පින්, ටින්ටස් ඇන, කුඩා ලෑලි, රිජි ෆෝම් බෝඩ්, ඊට අමතර දේවලුත් ඔයාලට අවශ්‍ය පරිදි ගත්ත හැකි. තඹ පතුරු, ඇල්මිනියම් තීරු, යකඩ ඇන වගේ ඔයාලට කැමැති දෙයක් ගන්න පුළුවන්. ඔයාලගේ නිර්මාණශීලීත්වය මත මේවා වෙනස් කරගන්න පුළුවන්. මොකද මේ ඩ්‍රෝවින් පින්, ටින්ටස් ඇන, කුඩා ලෑලි, රිජි ෆෝම් කාඩ්බෝඩ් ඕවන මේ කුඩා ලෑල්ලේ, එහෙම නැත්නම් රිජි ෆෝම් කෑල්ලේ ඩ්‍රෝවින් පින් ගහලා බැටරිය සම්බන්ධ කරනවා. ටින්ටස් ඇන වලින් වයර් සම්බන්ධ කරනවා. මේ රිජි ෆෝම් කෑල්ලේ, එහෙම නැත්නම් ලෑල්ල උඩ පරිපථය නිර්මාණය කරන්න තමයි ඩ්‍රෝවින් පින්, ටින්ටස් ඇන, කුඩා ලෑලි, රිජි ෆෝම් ඇන කියා මම කිව්වේ. නැත්තම් දරුවනේ එවලේ වගේම පරිපථයක් තමයි අපි හදාගන්න ඕන. ඉතින් අපි දැන් යන්නේ හදන්නේ ස්විච් එකනේ. ඉතින් පරිපථය සම්බන්ධ කිරීමට කඩදාසි ඇමුණුම් කොපු භාවිතා කරන්න. කඩදාසි ඇමුණු කොකු තමයි පරිපථය සම්බන්ධ කරන්න මේ වෙලාවේ භාවිතා කරන්න. ටින්ටස් ඇන දෙකක් ගහලා අර මේ ඇමුණුම් කොක්ක සම්බන්ධ කරනවා පරිපථයට. විදුලිය ගමන් කරමින් බල්බය පත්තු කිරීමට ඇමෙනුම් කටුව දැන් සමත් වෙනවා. එතකොට පරිපථය සම්බන්ධ කරහම පරිපථය සංවෘත කිරීමේදී පත් වෙනවා. බල්බය නිවන්න නම් ඇමෙනුම් කටුව එහාට කිරීම පමණයි කරන්න ඕන. බල්බයක නිවන්න ඕන නම් ඇමෙනුම් කටුව එහාට කරනවා, පත්තු කරන්න ඕන නම් ආයෙත් පරිපථයට සම්බන්ධ කරනවා. ඉතින් වලට ඔගේ එහාට මෙහාට එහාට මෙහාට කර කර බල්බයක පත් වෙනවා නිමිනවා පත් වෙනවා නිමිනවා බලන්න පුළුවන්. ඔබ ඉහත ක්‍රියාකාරකමේ බැටරිය බල්බයේ යොදාගෙන මේ ස්විචේද නිර්මාණය කරන්න ඔන්න අමතක කරන්න එපා. මේ ක්‍රියාකාරකම් අතරෙම ඔබට සාර්ථකව බල්බයක් දල්වා ගැනීමේදී වයර් සම්බන්ධ කරන්නේ කොහොමද කියන අත්දැකීමත් හොඳින් ලැබෙන බව මම දන්නවා. බැටරියේ ධනාග්‍රයට බල්බයේ ඊයම් කොපුව හා බැටරියේ ඍණාග්‍රයට බල්බයේ පිත්තල අග්‍රය සම්බන්ධ වී සංවෘත පරිපථයකදී බල්බය හොඳින් දැල්බෙන බව ඔබට මේ ක්‍රියාකාරකම් කරහම හොඳින් තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මේ ක්‍රියාකාරකම් ඔයා හොඳින් සිද්ධ කරන්නම ඕන. සිදු නොකළොත් ඔබේ අත්දැකීම කිසි විටකවත් ඔයාට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් ගැහණු දරුවන්ට මම මේ ක්‍රියාකාරකම් අනිවාර්යෙන් කරන්න කියලා කියනවා. මොකද එහෙම කියන්නේ බොහෝ විට පිරිමි දරුවන්ට නම් බල්බ පත්තු කරන්න, වයර් කෑලි සම්බන්ධ කරන්න අමුතුවෙන් බල කිරීම අවශ්‍ය නැහැ. ගෑනු ළමයි ඒ නිසා, මොකද විභාගවලටත් මේ ප්‍රශ්න අහනවා, ඒ නිසා ගෑනු ළමයි මේවා අනිවාර්යෙන් කරන්න. ඉතින් ඔන්න ආයෙත් ලියා ගන්නකෝ. ඊළඟ ක්‍රියාකාරකමේදී ඔයා එක බැටරියක් ගන්න ඕන. එක බැටරියයි වයර් කෑලි හතරයි යොදාගෙන ටෝච් බැටරි දෙකක් ගන්න. පත්තු කරන්නේ කොහොමද කියලා ඇටවුම සකස් කරන්න. ආයෙත් මං කියනවා, ඔන්න මේවයි ඕනේ. එක බැටරියයි වයර් කෑලි හතරයි බැටරි දෙකක් පත්තු කරන්න උත්සාහ කරන්න ඇටවුම හදන්න. හරි පහසුයි. එක බැටරියයි බල්බ් දෙකක් පත්තු කරන්න ටෝච් බැටරි ගන්න, අර පොඩි බැටරි. ඔන්න ඊළඟ ක්‍රියාකාරකමත් ඒ වගේම එකක්. මේකත් ලියා ගන්නකො. ඊළඟ අවස්ථාවට ගන්න අපි බැටරි කෑලි එකයි වයර් කෑලි තුනයි. එවල ගත්තේ හතරයි වයර් කෑලි, දැන් ගන්න තුනයි යොදාගෙන පරිපථය සකසන්න. බල්බ් දෙකක් පත්තු කරන්න බැටරි කෑලි එකයි වයර් කෑලි තුනයි බල්බ දෙකයි. වයර් කෑල්ලක් අඩු වුණා කලින් එකට වඩානේ. හා, ඊළඟට මේකත් ඔන්න ලියා ගන්න. ඊට පස්සේ අවස්ථාවේදී බල්බ් එකයි බැටරි දෙකයි වයර් දෙකයි, තව වයර් කෑල්ලක් අඩු වුණ එක විතරයි උනේ, යොදාගෙන බල්බය පත්තු වෙන ආකාරයට සකස් කරන්න. ඔන්න ඒක මෙහෙමයි කරන්නේ. එක් බැටරියක ධනාග්‍රයට අනෙක ඍණාග්‍රය සම්බන්ධ කරමින් වයර් කෑලි දෙකක් යොදාගෙන බල්බය පත්තු කරන්න. තවත් බැටරියක් වැඩි කරලා බලන්න. බැටරි දැන් මේකෙ දෙකක්නේ බැටරි, බල්බ එකයි බැටරි දෙකයි වයර් දෙකයිනේ. බැටරි දෙකට තුනක් කරන්න, බැටරි තුනකුත් කරලා දාලා බලන්න. එතකොට ඔයාට තේරෙයි කලින් තිබුණට වඩා බල්බ එකේ ආලෝකය වැඩි කියලා. එක බැටරියකින් ලැබෙන ආලෝකයට වඩා බැටරි දෙක තුනකින් ලැබෙන ආලෝකය වැඩි බව ඔබටම තේරෙවි. ඉතින් මම ඔය කිව්වේ ඔබට ඔබ සපය ගන්න එකම ද්‍රව්‍ය වලින් පහ ශ්‍රේණියේදී ඔබ සිදු කළ යුතුම ක්‍රියාකාරකම් කීපයක්. බොහොම කැපැත්තෙන් ඔබ ඔය ක්‍රියාකාරකම් වල යෙදෙන බව මම හොඳින් දන්නවා. දරුවනේ, ඔයාලගේ දෙමාපියන්ද මේ සඳහා උදව් කරගන්න මම දෙමාපියන්ටද සිහිපත් කරනවා මේ ක්‍රියාකාරකම් වෙනුවෙන් ඔවුන්ට උදව් කරන්න කියලා. ඉතින් දරුවනේ, අපේ ඊළඟ ක්‍රියාකාරකම තමයි මාලිමාවක් නිරීක්ෂණය කරන එක. ඔයාලා මාලිමාවක් හොඳින් නිරීක්ෂණය කරන්න ඕන. දැන් ජංගම දුරකථනවල පවා මාලිමා යන්ත්‍ර තිබෙන නිසා සපයා ගැනීම එතරම් අපහසු වෙන එකක් නැහැ. මාලිමා යන්ත්‍රයේ රතු පැහැති ඊහිස නිතරම පෙන්නුම් කරන්නේ උතුරු දිශාවම තමයි. ඉතින් මේ මාලිමා යන්ත්‍රය ප්‍රයෝජනවත් වෙන අය අපි අතර ඉන්නවා. මේ මාලිමා යන්ත්‍රය වැඩිපුරම ප්‍රයෝජනවත් වෙන්නේ මොන වගේ රැකියා කරන අයටද කියලත් අපි මේ ගමම්ම කතා කරලා ඉමුකෝ. ගවේෂකයින්ට, එතකොට හමුදා සෙබළුන්ට, ගුවන් නියමුවන්ට, නාවිකයන්ට, නිතරම මාලිමා යන්ත්‍රය ප්‍රයෝජනවත් වෙනවා. ගවේෂකයින්ට ප්‍රදේශවල්, රට රටවල්, නගර සොයා ගැනීමට මාලිමාව උදව් වෙනවා. සංචාරකයොන්ටත් එහෙමයි. හමුදා සෙබළුන්ට, ගුවන් නියමුවන්ට, නාවිකයන්ටත් උතුරු දිශාව සොයාගෙන දිශාව අනුව තමන්ගේ ගමන් මාර්ගය සොයාගන්න මාලිමාව බොහොම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ මාලිමාවේ රතු පාට ඊහිස මොකද උතුරටම හැරිලා තියෙන්නේ කියලා ඔයාලට නිකන්වත් හිතුන්නේ නැද්ද? ඕක මොකද උතුරටම හැරිලා තියෙන්නේ? ඕක උතුරට හැරෙන්නේ නැතුව වෙන ඔච්චර දිසා තියෙදි වෙන පැත්තකට ඇයි හැරෙන්නේ හැනැතුව තියෙන්නේ කියලා ඔයාලට හිතුන්නේ නැද්ද? ඒකට හේතුව මොකද දන්නවද? මානිවා දර්ශකය චුම්බකය. මොකද චුම්බක වලින් හදලා චුම්බකයට මේ උතුරු දිශාව නිතරම හැරෙන්නේ උතුරටනේ. ඒ නිසා තමයි මාලිමා දර්ශකය චුම්බකයක් කියලා කියන්නේ. ඔයාලා මේ වැඩේ කරන්නකෝ. ඔන්න ඔයාලා ලියාගන්න මේ ක්‍රියාකාරකමත් ඔයාලා කරන්න ඕන. වර්ණ කරන ලද චුම්බකයක්. වර්ණ කරන ලද චුම්බකයක් කියන්නේ ඔයාලා දන්නවනේ, දණ්ඩ චුම්බකයේ එක පැත්තක් නිල් පාටයි, අනිත් පැත්ත රතු පාටයි. නිල් පාට හා රතු පාට තියෙන කාන්දම් කෑල්ලක්. මාලිමාවේ දර්ශකයට ලං කරලා බලන්න මොකද වෙන්නේ කියලා. නිල් පාට පැත්තත් අල්ලලා බලන්න, රතු පාට පැත්තත් අල්ලලා බලන්න. චුම්බකයේ නිල් පාට පැත්ත S අකුර South, දකුණු දිශාවද රතු පාට පැත්ත N අකුර North, ඒ කියන්නේ උතුරු දිශාවද පෙන්눔 කරනවා. උතුරු දිශාව හා උතුරු දිශාව සමාන පැති දෙකක් කාන්දමක ලං කරොත් විකර්ෂණය වෙනවා. විරුද්ධ දිශාවක් දෙකක් ලං කරොත් ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ නිල් පාටයි රතු පාටයි ඇල්ලුවොත් කාන්දම් දෙක කිට්ටු වෙනවා. නිල් පාටයි ඇල්ලුවොත් කාන්දම් දෙක දෙපැත්තට පනිනවා, කිට්ටු වෙන්නේ. රතු පාටයි කිට්ටු කරොත් ඒ දෙපැත්තට පනිනවා. මේකට කියන්නේ ආකර්ෂණය හා විකර්ෂණය කියලා. මතක තියාගන්නකෝ, විරුද්ධ පාට දෙක ඇල්ලුවාම තමයි එකට ඇල්ලලා කිට්ටු වෙන්නේ. ඒක තමයි ආකර්ෂණය කියන්නේ. ඊළඟට මම ඔයාලට මීළඟ ක්‍රියාකාරකම කාන්දම් සම්බන්ධයකට තමයි කරන්නේ. ඔන්න මේකටත් කාන්දම් කෑල්ලක් ඕනේ. කාන්දම් කෑල්ලේ හරි මැදින් නූලක් ගැට ගහන්න. නූලක් ගැට ගහලා නිදහසේ එල්ලන්න. නිදහසේ එල්ලද්දී නූල කරකැවෙනවනේ. කරකැවිලා අවසානයේදී නිශ්චල වෙනවා. එතකොට රතු පාට පැත්ත North, ඒ කියන්නේ උතුරු දිශාවටත්, නිල් පාට පැත්ත දකුණු දිශාවටත් පිහිටන බව ඔයාලටම බලා ගන්න පුළුවන්. නැවත චුම්බකයේ කරකවලා තහරින්ද, එතකොට ඔයාලට නැවත එකම පිළිතුර ලබා ගන්න පුළුවන්. ඒ වගේම දරුවනේ, මේකත් ලියා ගන්න කටුවට. මේකට ඕන රිජි ෆෝම් කැබැල්ලකුයි කිරල මූඩියකුයි. කිරලැබ කියන්නේ අන්න එක. ඉතින් කිරලැබයක් නැත්නම් සැහැළු ලී කැල්ලක් ගන්න, ඒත් කමක් නැහැ. ඔන්න මං කියනවා මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. කිරලැබය උඩින් තියන්න මේ කාන්දම් කැල්ල චුම්බකය. ඊට පස්සේ වතුර බාජ මේ ඒ ඇටවුම කිරලැබේ කාන්දම් කැල්ලයි තියන්න රිජි ෆෝම් එක උඩින්, රිජි ෆෝම් කැල්ල උඩින්. ඊට පස්සේ වතුර භාජනයක් අරගෙන මේ රිජි ෆෝම් කැල්ල පාවෙන්න සලස්වන්න. ඊට පස්සේ දැන් වතුර භාජනේ මෙහාට හෙලවිලා වතුරත් නිශ්චල වුණාට පස්සේ පාවෙවි තිබ්බ මේ රිජි ෆෝම් කැල්ල ටික වෙලාවකින් නිශ්චලතාවයට පත් වෙනවා. එතකොට උත්තර දැවේ ඔබටම හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ කාන්දම් කැබැල්ලේ රතු පැත්ත උතුරු දිශාවටත්, නිල් පැත්ත දකුණු දිශාවටත් තියෙනවා කියලා ඔයාටම බලා ගන්න පුළුවන්. නැවත මේක කරන්න. එතකොට ඔයාටම බලා ගන්න පුළුවන් උතුර කොයි පැත්තේද, දකුණ කොයි පැත්තේද කියලා. ඉතින් එදිනදා චුම්බක භාවිතා කරන අවස්ථා මොනවද, උපකරණ මොනවද කියලාත් අපි කතා කළොත්, ගෙදර තියෙන දේවල් ගැන හිතන්න. කබඩ් එකේ දොර චුම්බක තියෙනවා. අල්මාරියේ දොරවල් වල තියෙනවා. ශීතකරණයේ දොරවල තියෙනවා. අත් බෑගේ තියෙනවා. පැන්සල් පෙට්ටියේ තියෙනවා. ඒ වගේ බොහෝ දේවල් අපි පාවිච්චි කරන දේවල් වලම කාන්දම් යොදලා තියෙනවා. ඒ වගේම දරුවනේ, චුම්බකයක් යොදාගෙන කඩදාසි නායක හැදුවා ඔයාලා මතක ඇති. ඔයාලා හැමෝම ඕක හදලත් ඇති. කඩදාසි සමනලයේ පියාඹන ආකාරය හැදුවා. මේක තුන ශ්‍රේණියේ සිටම ඔබ දන්න දෙයක් නිසා මම මේක විස්තර කරන්න වෙලාව ගන්න නැතුව ඉඳයි ලෑස්ති. ඔන්න ඒ වගේම දරුවනේ, විද්‍යුත් චුම්බකයක් සාදා ඒට ඇල්පෙනිති ඇලවීමට සලස්වා එය වෙනත් තැනකට හරවා ස්විචේ විසන්ධි කිරීමේදී එම ඇල් පෙනිති එතැනට වැටෙන ආකාරය ඔයාලා දකින්න මැති. ඔන්න මේකයි ඔය මං කිව්වේ විද්‍යුත් චුම්බකය හදලා අපි හතරෙදී ඔය විද්‍යුත් චුම්බකය ක්‍රියාත්මක කරලා ඇල් පෙනිත් විද්‍යුත් චුම්බකයට ඇල් පෙනිති කොච්චරක් ඇලෙනවද කියලා බලන්න විද්‍යුත් චුම්බකයේ අලවනු ඇල් පෙනිති අලවලා ස්විච් එක විසන්ධි කරනවා. එතකොට අර ඇල් පෙනිති ටික වැටෙනවා නේද? ඔන්න ඔය ක්‍රියාකාරකම ප්‍රායෝගික ජීවිතයේදී කොහොමද කොයි අවස්ථාවකද දකින්න පුළුවන් කියලා කියන්නයි මේ ලෑස්ති. ඔයාලා දැකලා තියෙනවද දොඹකරයකින් බඩු උස්සලා තවත් තැනකින් තියන්නේ කොහොමද කියලා? ඔන්න ඕකයි විද්‍යුත් චුම්බකයේ ඇල් පෙනිති හැලෙන එකයි කල්පනා කරලා බැලුවොත් දොඹකරයෙන් බඩු උස්සලා වෙනස් තැනක තියන්නේ කොහොමද කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්. විදුලිය, චුම්බක, සුළං, එතකොට සුළං ශක්තිය වගේම ගලාගෙන යන ජලයනුත් අපට වැඩ පහසු කරගන්න පුළුවන්. මං ඒ වැඩ පහසු කරගන්න පුළුවන් අවස්ථාවක් මතක් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඔයාලට මතකයිනේ හතර ශ්‍රේණියේදී අපි සෑදු ජලරෝදය. ඉතින් ඔන්න මේකත් ක්‍රියාකාරකමක් මතකයට ගන්න. මෙවරත් ඒ වගේම ජලරෝදයක් හදන්න. මොනවද ජලරෝදය හදන්න ඕන බඩු? රිජිෆෝම් කෑල්ලක් වටේට යෝගට් හැඳි ගහනවා. එහෙම නැත්නම් කෙහෙල් බඩයක් වටේට යෝගට් හැඳි ගහනවා. ඉතින් රිජිෆෝම් කෑල්ලක් කියමුකෝ අපි මෙතන. රිජිෆෝම් කෑල්ල වටේට යෝගට් හැඳි ගහලා රිජිෆෝම් රෝදෙ මැදින් හිලක් සිදුරක් යුදලා දණ්ඩක් දානවා. ඊට පස්සේ දෙපස්සට ආධාර දෙකකුත් සවි කරන්න ඕනේ. ඊට පස්සේ ආධාරකය හරහා තිබෙන ජලරෝදේ දණ්ඩ කෙළවරේ නූලක් ගැට ගහනවා. නූලකින් කුඩා බර දෙයක් එල්ලනවා. සැහැල්ලු ලී කෑල්ලක් වගේ වුණත් කමන්නේ. ඉන් පස්සේ ජලරෝදේ ජල පහර යටින් තියෙනවා. ටැප් එක යටින් තිබ්බත් හරි. ජලරෝදේ කැරකෙන විට අර නූලෙන් එලිලා තියෙනවනේ බාරේ පොඩි අර බර, ඒක ඉහළට පහළට ඇදෙනවා. ආයෙත් ඉහළට පහළට ඇදෙනවා. අර මේ ආධාරකේ වටේ කැරකෙනවා. ආයෙත් ඉහළට පහළට ඇදෙනවා. දණ්ඩ වතේ කැරකෙනවා. ඔයාට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔයාලා ඒකත් කරලා බලන්න. ඉතින් අපි අද කතා කරේ වැඩ පහසු කරගන්නා මාර්ග ගැන. අතීතයේදී වැඩ පහසු කර ගැනීමට අද තරම් දියුණු ක්‍රම තිබුණේ නැහැ. ඔවුන් වෙහෙස මහන්සිය නිවා ගැනීමට කවි ගායනා කරා. ඒ අනුව ජන කවි බිහි වුණා. ගොයම් කපද්දි කිව්ව කවි ගොයම් කවි වුණා. පන්නේලද්දි වෙහෙස මහන්සිය නිවා ගන්න කිව්ව කවි පන්නේලීමේ කවි වුණා. කුල්ලෙන් පොළද්දි කිව්ව කවි කුළු කවි වුණා. ඉතින් දරුවනි, ජන ජීවිතය හා බැඳුණු හැම මොහොතක්ම කවි බවට පත් වුණා. ඉතින් මම දැන් මේ ඔයාලට ඉදිරිපත් කරන්න හදන්නේ බඹර කවියක්. බඹර කපීමේදී ජනතාව ගායනා කරපු කවියක්. අහලෙමුකෝ අපි. වැදවටට සුදු මෝර මල් පිපිලා සද්ද කර බඹරු ඒ වග බමරු දුක් මැසිවිලි කියලා. ඉතින් ඒ බඹර කවියක්. ඒ වගේම දරුවනේ යකඩ තලද්දි කම්මලේ ඇති පීඩාව නිවා ගැනීමට මෙන්න මෙහිමත් කියනවා. ඔයාලා අහලා ඇති. මුළු ගතම වෙහෙසුනා, දහදියෙන් නැහැ වුණා, කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නම්. කම්මලේ යකඩ තලද්දී දෙන වෙහෙස, මුළු ගතම වෙහෙසුනා. ශරීරයේ වෙහෙසිලා දාඩිය දාලා දාඩියෙන් නැවිලා මෙයා කුසගින්න නිවා ගන්න. ඒ කියන්නේ මෙයාගේ රස්සාව වශයෙන් මම මේ කම්මලේ යකඩ තලනවා කියලා තමයි එයාගේ ඇත්ත ජීවිත කතාව එයා ඔය විදිහට කියන්නේ. ඉතින් මම ඔයාලට දැන් මේ කතා කරන්න හදන්නේ මේ පාඩමේදී ඔයාලට කොයි වගේ ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න වෙයිද කියන එක. ඉතින් දරුවනේ, ඔයාල දැන් අප කතා කරානේ අපි විද්‍යුත් චුම්භකයක් භාවිතා කරන එක ගැන. ඉතින් ඔන්න ප්‍රශ්නේ කියන්නම් මම. විද්‍යුත් චුම්භකයක් භාවිතා කරන නිර්මාණයකි. එක හුමාල බෝට්ටුව, දෙක සුලන් දිශා දර්ශකය, තුන විදුල සීනුව, හතර සිදුරු කැමරාව. හොඳද? ඉතින් දැන් ඔයාලා දැනගන්න ඕන විද්‍යුත් චුම්භකයක් භාවිතා කරන නිර්මාණය මෙතනින් මොකක්ද කියලා. හුමාල බෝට්ටුව දන්නවනේ, හුමාලයෙන් වතුර යන්නේ. සුලන් දිශා දර්ශකයක් දන්නවා, සිදුරු කැමරාවත් ඔයාලා දන්නවා, විදුලි සීනුවක් දන්නවා. විද්‍යුත් චුම්භකයක් තියෙන්නේ විදුලි සීනුව විතරයි. එතකොට පිළිතුර විදුලි සීනුව. ඊළඟට ඔයාලගේ මෙහෙම එකක් අහන්න පුළුවන්. ඔන්න රූපයක් දෙනවා. දැන් අපි මේ ක්‍රියාකාරකම් ගොඩාක් මේ පාඩමේ තියෙනවනේ. මේ තිබුණු ක්‍රියාකාරකම් වලින් මොකක් හෝ රූපයක් අපි හදපු ඇටවුමක රූපයක් තමයි දෙන්නේ. ඔයාලා හදපු නැති කිසිම රූපයක් දෙන්නේ නැහැ. හදපු ඇටවුමක තමයි දෙන්නේ. මම ඔය කතා කරපු ඒවායින් එකක් තමයි දෙන්නේ. විද්‍යුත් චුම්භකයක් ගැන. එතකොට එහෙම නැත්නම් බැටරි වලට බල්බ් සම්බන්ධ කරන ආකාරයක් ගැන. පියාඹන සමනලය දීලා අහන්න පුළුවන්. එතකොට ඔය රූපයක් සහිත ප්‍රශ්නයක් මේ පාඩමෙන් අනිවාර්යයෙන්ම රූපයක් සහිත ප්‍රශ්නයක් හැදීමේ ප්‍රවණතාවය වැඩි. ඒ කියන්නේ ඔයාලා ඔය ක්‍රියාකාරකම් ටික අනිවාර්යෙන් කරන්න කියලා තමයි මම නැවතත් මතක් කරන්නේ. තව ප්‍රශ්නයක් මම කියන්නකෝ. දැතිරෝධ භාවිතා කරන උපකරණයක් නොවන්නේ මින් කුමක්ද? ආයෙත් කියන්නම්. දැතිරෝධ භාවිත කරන උපකරණයක් නොවන්නේ මින් කුමක්ද? ශීතකරණය, ඔරලෝසුව, වාහන එන්ජිම. ශීතකරණය, ඔරලෝසුව, වාහන එන්ජිම. ඔරලෝසුවේ දැතිරෝධ තියෙනවා කටු කැරකෙන්නේ නිසා. වාහන එන්ජිමේ තියෙනවා. ශීතකරණය තමයි දැතිරෝධයක් නොමැති උපකරණය. ඉතින් ඊළඟ ප්‍රශ්නෙකුත් මං කියන්නකෝ. පියාඹන සමනලයාගේ ඇටවුමේ රූපයක් ඔන්න ඔයාලට දෙනවා. මතකයිනේ පියාඹන සමනලයා චුම්භකයක් දීලා උඩින් සමනලයෙක්ගේ රූප මේ යටින් අලවලා සමනලයෙක් නූලක එල්ලලා උඩින් චුම්භකයක් එල්ලලා මතකයි නේද ඇටවුම සමනලයාගේ උඩින් ඇල්පෙන ඉත්තක් ගහලා එතකොට අරකේ තියෙන බලයට සමනලයා ඇදගන්නවා. එතකොට පියාඹනවා වගේ පේන්නේ. ඉතින් එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නේ මෙහෙම අහගන්නකො. පියාඹන සමනලයාගේ ඇටවුමේ රූපයක් දැන් ඔයාලට ඔන්න සපෙලා තියෙනවා කියලා හිතන්නකො. එතකොට අහන්න පුළුවන් මේ ඇටවුමෙන් කියවෙන්නේ විවිධ චුම්භක හැඩ ඇති බවයි. දෙක චුම්භකවල විකර්ෂණ ගුණයයි. චුම්භකවල ආකර්ෂණ ගුණයයි. මතකයි නේද මං කිව්වා චුම්භක විකර්ෂණය වෙනවා කියන්නේ දෙපැත්තට විසි වෙනවා. ආකර්ෂණය වෙනවා කියන්නේ චුම්භකයේ ඇදිලා එනවා. එහෙනම් සමනලයා චුම්භකයට ඇදිලා ගියානේ. එහෙනම් මේ ඇටවුමෙන් පෙන්වන්නේ චුම්භකවල ආකර්ෂණ ගුණය. ඒ වගේම විකර්ෂණ ගුණය මතක් කරනවා නම් ජල මේ කැරකෙන බෝලේ විකර්ෂණ ගුණය. ඒ වගේම දරුවනේ ජලරෝධය කැරකවන වේගය වැඩි කර ගැනීමට කළ හැකි උපක්‍රමයේ නොවන්නේ මින් කුමක්ද? ජලරෝධයේ ප්‍රතිගණන වැඩි කිරීම, ජලරෝධයට ලැබෙන ජලපහරි උස වැඩි කිරීම, ජලරෝධයට ලැබෙන ජලපහරි උස අඩු කිරීම. මොකද ප්‍රශ්නේ උපක්‍රමය නොවන්නේ. එහෙනම් උපක්‍රමය නොවන්නේ ජලරෝධයට ලැබෙන ජලපහරි උස අඩු කිරීම. ජලරෝධයේ ප්‍රතිගණන වැඩි කරත් ජලපහරි උස වැඩි කරත් සිද්ධ වෙන්නේ කැරකැවෙන වේගය වැඩි වෙන එක. ඒ වගේම ඔන්න ඔයාලට විද්‍යුත් චුම්භකයක රූපයක් දෙනවා. විද්‍යුත් චුම්භකයක රූපයක් දීලා ඔයාගෙන් අහනවා ඉහත රූපය මගින් දැක්වෙන ඇටවුමට ආකර්ෂණය වන අල්පෙනිති ප්‍රමාණය වැඩි කර ගැනීමට කළ යුත්තේ කුමක්ද? දැන් අර අල්පෙනිති චුම්භක ඇටවුමයි කතා කරන්නේ විද්‍යුත් චුම්භකය ගැන. ඕක දීලා දැන් අහන්නේ මොකද්ද? ඉහත රූපය මගින් දැක්වෙන ඇටවුමට ආකර්ෂණය වන අල්පෙනිති ප්‍රමාණය වැඩි කර ගැනීමට කළ යුත්තේ කුමක්ද? ඔතන කම්බියේ දිග අඩු කිරීම, දෙක වියලි කෝෂ ගණන වැඩි කිරීම, කම්බි දඟරේ ඉවත් කිරීම. ඔතන කම්බියේ දිග අඩු කරා කියලා එහෙම වෙන්නේ නැහැ. කම්බි දඟරේ ඉවත් කරත් එහෙම වෙන්නේ නැහැ. වියලි කෝෂ ගණන වැඩි කරොත් ඇලෙන ඇල්පෙනිති ගණනත් වැඩි වෙනවා. ඔයාලා ඔක කරලා බැලුවොත් හොඳට මතක තියේවි. චුම්භක විවිධ හැඩේව තියෙනවා. ඉතින් චුම්භකවල රූපයක් දෙන්න පුළුවන් ඔයාලට. ලබා දීලා අහන්න පුළුවන් මේ කුමන හැඩේ චුම්භකයක්ද කියලා. එතනිනුත් ප්‍රශ්න හැදෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මතක තියාගන්න දණ්ඩ චුම්භක, ගුලාක් චුම්භක, කුරප චුම්භක ආදී විදිහට විවිධ චුම්භක තියෙනවා. ඒ චුම්භකවල නම් ඔයාලා මතක තියාගන්න. ආයෙ ඔයාලගෙන් මෙහෙම ප්‍රශ්නෙකුත් අහන්න පුළුවන්. විද්‍යුත් චුම්බකයක් සෑදීමට අවශ්‍ය නොවන්නේ කුමක්ද? අයිත් කියනනම් විද්‍යුත් චුම්බකයක් සෑදීමට අවශ්‍ය නොවන්නේ කුමක්ද? 1. කාන්දම් 2. වියලි කෝෂයක් 3. යකඩ ඇණයක්. විද්‍යුත් චුම්බකයක් සෑදීමට අවශ්‍ය නොවන්නේ යකඩ ඇණයක් ඕනෙමයිනේ, වියලි කෝෂයක් ඕනෙමයි. විද්‍යුත් කිව්වට චුම්බකයක් කිව්වට කාන්දම් මේකට ඕන වෙන්නේ නැහැ. මේ විද්‍යුත් චුම්බකයේ හදන ඔයාට හොඳටම මතක් වෙයි අපිට කාන්දම් ඕන උනේ නැහැ කියලා. තවත් එකක් මං කියන්නම්. ඔයාලගේ මෙහෙම ප්‍රශ්නෙකුත් අහන්න පුළුවන්. වියලි කෝෂයකින් විදුලිය ලබා ගන්නේ කෙසේද? දැන් අර අපි ඇටවුන් හැදුවේ කීපයක්. ඕම උතනින් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ධනහරින අග්‍ර වෛරයකින් සම්බන්ධ කිරීම මගින්, ධනාග්‍රයට වෛරයක් සම්බන්ධ කිරීමෙන්, ඍණාග්‍රයට වෛරයක් සම්බන්ධ කිරීමෙන්. බොහොම පැහැදිලියි අපිට උත්තරේ ධනහරින අග්‍ර වෛරයකින් සම්බන්ධ කිරීම මගින්. තවත් එකක් මං කියන්නම්. තල්ලු කිරීමෙන් වැඩ පහසු කරගනු ලබන උපකරණයකි. තල්ලු කිරීම මුල්ලුව විල්බැරෝ කප්පිය, කප්පිය නම් ඇදීම. එතකොට මුල්ලු වෙන මුල්ලුව දන්නවනේ පසුබුරුල් කරන එක. විල්බැරෝ විල්බැරෝවෙන් තමයි අපි තල්ලු කිරීමෙන් වැඩ පහසු කර ගන්නෙ. ඊළඟට මකනයක්, කාසියක්, ඇමිනුම් කටුවක් ඇටවුම සකසලා බල්බේ දැල් වෙනවද නොදැල් වෙනවද කියලා අහන්න පුළුවන්. සමහරට රුපියලක් තියලා, මකනයක් තියලා, කාසියක් තියලා ඔයාලගෙන් ඇටවුම බල්බේ මේ ඇටවුමේදි බල්බේ දැල් වෙනවද නැද්ද කියලා අහන්න පුළුවන්. ඊළඟට අහන්න පුළුවන් අපි ආපු ගීතේ දැන් බැද්ද වටට සුදු මොරමල් පිපිලා, ඒ ජන කවිය කුමන වර්ගයේ ජන කවියක්ද? ඔයාලට දෙයි ඉතින් ගැල් කවි, ඔංචිලිවාරම්, බඹර කවි කිය කියා. උත්තරය බඹර කවි. ඉතින් දරුවනේ මම අද ඔයාලට සාකච්ඡා කරපුව ආයෙත් මතක් කරන්නම්කෝ. කප්පි ගැන සාකච්ඡා කරා. දැතිරෝධ ආනතතල විද්‍යුත් චුම්බක දණ්ඩහා රෝධය ගැන කතා කළා. බැටරි වයර් යොදා ගනිමින් සරල පරිපථයක් සාදා ගන්නා ආකාරය පැහැදිලි කළා. එම් සටහනක් යොදාගත් එම ක්‍රියාකාරකම් නිවසේදී සිදු කර බලන ලෙස මම ඔයාලට නැවත සිහිපත් කරනවා. එක බැටරියක් සමග එක බල්බයක් පත්තු කළා, එක් බැටරියක් සමග බල්බ දෙකක් පත්තු කළා, බැටරි දෙකක් සමග එක බල්බයක් පත්තු කළා, බැටරි තුනක් සමග එක බල්බයක් ආදී ලෙස අවස්ථා මාරු කර කර ඔයාලා ඇටවුම සකසමින් මේක නිරීක්ෂණය කරන්න ඕන. ඒ වගේම මාලිමා භාවිතය පිළිබඳ සිහිපත් කළා. මාලිමාව ප්‍රයෝජනවත් වන පුද්ගලයින් කවුද කියලා අපි කතාබහ කළා. චුම්බක ආශ්‍රයෙන් සිදු කරන ක්‍රියාකාරකම් අපි හඳුනා ගත්තා. එදිනදා චුම්බක භාවිතා වන අවස්ථා ගැනත් අපි කතා කළා. ජන කවි ගැනත් අපි සිහිපත් කළා. ඒ වගේම ඔබේ විභාගයට එන්න පුළුවන් කියන ප්‍රශ්න ගැනත් අපි දැන් කතාබහ කළා. මේ විභාගයට මේ පාඩමේ බොහෝ විට හැදෙන්නේ පින්තූරයක්, ඇටවුමක් හදපු පරීක්ෂණයක රූපයක් දීපු ප්‍රශ්නයක් තමයි. ඉතින් දරුවනේ පහ ශ්‍රේණියට අදාළව වැඩ පහසු කිරීමේ මම පාඩම යටතේ අද මම කතා කරපු දේවල් ඔයාලගේ විභාගය වෙනුවෙන් හොඳින්ම ප්‍රමාණවත් වෙනවා. ඉතින් අපි අද සාකච්ඡා කරපු ක්‍රියාකාරකම් නිවසේදී සිදු කරන්න. එය ඔබගේ ඉදිරි විභාගයට මෙන්ම පෞද්ගලිකව ඔබේ දැනුම වර්ධනය වීමටත් බොහෝම ඉවහල් වන දෙයක් නිසා. ඉතින් නැවත නැවත මම මතක් කරන්නේ මේ ක්‍රියාකාරකම් නිවසේදී සිදු කරලා බලන්න කියලයි. ඉතින් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.